ගරු සජිත් ප්‍රේමදාස මහතා.
මෙරට ඉන්ධන සැපයුම ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා මිලදී ගැනීම්වල පාරිදෘශ්‍ය භාවය සහ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එම ආයතනයේ ඉන්ධන මිලදී ගැනීම් හා සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන කරුණු විමසීමේ අරමුණින් පහත සඳහන් ප්‍රශ්න මම යොමු කරනවා. පසුගිය මාස 12 තුළ සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් හි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සැපයුම්කරුවන් කී දෙනෙකු ලියාපදිංචි කර තිබේද? ඔවුන් කවුරුන්ද? පසුගිය මාස 12 තුළ කිසියම් සැපයුම්කරුවෙකු නව හෝ පැරණි ඔවුන්ගේ බෙදාහැරීමේදී පැහැරහැර තිබේද? එසේනම් කවුද? එවැගේම කවදාද? එසේ පැහැරහැරීමක් සිදු කළ අවස්ථාවකදී සැපයුම්කරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද? පසුගිය මාස 12 තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් කැඳවා ඇති හදිසි මිලදී ගැනීම short term spot tenders හා දිගු කාලීන ගිවිසුම් යටතේ සිදු කරන ලද මිලදී ගැනීම term tenders ඒ ගණන වෙන්නෙන් වශයෙන් කොපමණද? එම මිලදී ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණික හා වාණිජ ඇගයීම technical and commercial evaluation ඒවයි නිර්ණායක මොනවාද? එම නිර්ණායක අනිකුත් විදෙස් රාජ්‍යන්හි මිලදී ගැනීම සමග සැසඳීමක් ඉදිරිපත් කරන්නේ. කාලීන කොන්ත්‍රාත්තුවක වලංගුභාවය තුළ ස්ථානීය ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කිසියම් තීරණයක් ගෙන තිබේද? මෙම තීරණ ස්ටෑන්ඩින් කැබිනට් අපොයින්ටඩ් ප්‍රොකියුමන්ට් කමිටි විසින් අනුමත කර තිබේද? දිගු කාලීන ගිවිසුම් මිල හා හදිසි මිලදී ගැනීම මිල අතර සංසන්දන වාර්තාවක් සභාවට ඉදිරිපත් කළ හැකිද? ඒක අහන්න ප්‍රධානතම හේතුව තමයි පහුගිය දිනවල මිලදී ගැනීමවල බොහෝ තැන්වල ආරංචි වුණා රටට අලාභදායී ආකාරයට මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු වුණයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම තුළින් අපි පැහැදිලි කිරීමක් කරගන්න කැමති ඒ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක, ඒ මිලදී ගැනීමේ ක්‍රියාවලිය. පසුගිය මාස 12 තුළ වඩාත්ම මිලාධික බෙදාහැරීම් තුන සඳහා ලබා දුන් ලන්සු ගණන කොපමණද? එම ටෙන්ඩර් ප්‍රදානය කළ සැපයුම් කරුවන් කවුද? සපුගස්කන්ධ පිරිපහදුවේදී ඉරාන ලයිට් වර්ගයේ තෙල් වෙනුවට මර්බන් වර්ගයේ තෙල් භාවිතා කිරීමෙන් පිරිපහදු නිෂ්පාදන ප්‍රතිශතය, පිරිපහදු වියදම්, අවසන් මිල කෙසේ වෙනස් වී තිබේද? ප්‍රසම්පාදන තීරණ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටු සහ කැබිනට් මට්ටමේ ප්‍රසම්පාදන කමිටු නිර්දේශ අතර වෙනස්කම් ඇති වූ අවස්ථා තිබේද? ඉහළ වටිනාකමක ඉන්ධන මිලදී ගැනීම සඳහා පසුව සිදු කරන ලද විගණන ක්‍රමවේදයක් තිබේද? එවැනි විගණන වාර්තා සභාවට ඉදිරිපත් කළ හැකිද? විශේෂයෙන්ම මම මේ ප්‍රශ්නේ අහන්නේ විශේෂයෙන්ම පහුගිය කාලේ ටර්ම් ටෙන්ඩර් එකක් ලබා දුන්නු සැපයුම්කරුවෙක් ඒ ටර්ම් ටෙන්ඩරය ක්‍රියාත්මක කරේ නැහැ. ඒ සැපයීම අත්හැරියා. හැබැයි මේ හදිසි මිලදී ගැනීම තුළ ස්පොට් ටෙන්ඩරයක් හරහා ඒ ටෙන්ඩරේ ගිහිල්ලක් තියෙන්නේ අර ටර්ම් ටෙන්ඩර් එක ක්‍රියාත්මක නොකරපු රටට ඒ සැපයුම පොරොන්දුන සැපයුම ලබා නොදුන්නු කණ්ඩායමකට, ඒ ආයතනයකට. ඒ වගේම ඒ ආයතනයට මේ ස්පොට් ටෙන්ඩර් එක දීලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඉහළ මිලකට. ඒ නිසා අදාළ අමාත්‍යවරයාගෙන් මේ බරපතල ගැටලුවට මේ ප්‍රශ්නයට මේ මොහොතේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි
ගරු අමාත්‍යතුමා.
ගරු විපක්ෂ නායකතුමාගේ පළවෙනි ප්‍රශ්නේ දිහන්නේ පසුගිය මාස 12 තුල PPC 9 වෙනිපරන් කී දෙනෙක් ලියාපදිංචි කළා තියෙනවද කියන එක මේ කාලය තුල 12 දෙනෙක් ලියාපදිංචි වෙලා තියෙනවා අලුතෙන් උදාහරණයක් කරන්න නයාරා එනර්ජි සිංගප්පූර් ප්‍රයිවට් ලිමිටඩ් වෙල් බ්‍රෙඩ් ට්‍රේඩින් UAE ආදි වශයෙන් සම්පූර්ණ 13ක් ඒ 13 මම පිළිතුරු ලෙස සභාගත කරනවා දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ පාර්ශ්ව 12 තුල කිසියම් සැපේමුකරුවෙක් නව හෝ පැරණි ඔවුන්ගේ බෙදා හැරීමේ පැහැර හැර තියෙනවද කියන එක පහුගිය කාලවල තුල සංස්ථාවේ ලියාපදිංචි නොවු සැපරුම් කරුවන්ගෙන් තෙල් මිලදී ගැනීම සඳහා දුන්නු කැබිනට් අනුමැතිය අනුව නව සැපේමුකරුවන්ගෙන් තෙල් මිලදී ගැනීමේදී එම නව සැපේමුකරුව පැහැර හැරීමක් කරලා තියෙනවා ඒ පැහැර හැරපු අය තමයි වෙරිගන්ටන් UAE කියන සමාගම මේක සිද්ධ වෙලා තියෙන්නේ 2026 අප්‍රේල් මාසයේදී. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ එසේ පැහැර හැරීමක් සිදු කළ අවස්ථාවදී සැපයුම් කරුවන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක. මේ අවස්ථාවේදී මේ වෙරිගන්ටන් UAE කියන සමාගම විසින් පැහැර හැරපු අවස්ථාවේදී එයාලා සිදු වෙලා තියෙන්නේ එකඟ වෙලා තියෙන කොන්දේසි වෙනස් කරමින් පෙර ගෙවීම් කරන ලද කර්ණලිස සංස්ථාවෙන් කරපු ඉල්ලීම නමුත් සාමාන්‍යයෙන් සංස්ථාවේ සම්ප්‍රදාය තමයි බිට් සිකියුරිටි ගැරන්ටියක් සහ පර්ෆෝමන්ස් සිකියුරිටි ගැරන්ටියක් මත සැපීම් කරන්න ඕන. ඒකෙන් අදාළ තාක්ෂණික වාර්තාවන් සම්මත වුණෙන් පස්සේ ඒ අනුව තමයි ගෙවීම කරන්නේ. එතකොට මේ සම්බන්ධයේ මේ මූලික කරුණු වලට එකඟ නොවීම තුළ ඉන්ධන සැපීම සම්බන්ධයෙන් එළඹි කොන්දේසි හා නියමයන් ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සංස්ථාවේ අප්‍රසාදයේ අදාළ සමාගම වෙත මේ වෙනකොට විද්‍යුත් තැපැල් මගින් දැනුම් දීලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ පසුගිය මාස 12 තුල ලංකා ඛනිජ සංස්ථාව කැඳවා ඇති හදිසි මිලදී ගැනීම් ස්පොට් ටෙන්ඩර් සහ ෂෝට් ටර්ම්ස් ඒවා සහ දිගු කාලීන ටර්ම් අතර සිදුවියගත් මිලදී ගණන්ව වෙන්වෙන්ව කොපමණද කියන එක මේ පිරිපහදු කළ ඉන්ධන සඳහා ටෙන්ඩර්ස් ටර්ම් ටෙන්ඩර්ස් 8ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ සියල්ල මම පිළිතුරු ලෙස සභාපගත කරනවා නිෂ්පාදිතය ඔටෝ ඩීසල් පෙට්‍රල් 92 ආදී වශයෙන් සියලු දෙනාට සියලු ඒවට පළවෙනි එක හැටියට ගත්තොත් වාරගිවිසු මංකයේ BK ටර්ම් ගෑස් ඔයිල් මුතු 2025-2026 මේක ක්‍රියාත්මක වෙන්නේ 2025-11-15 ඉඳලා 2026-6-4 දක්වා සැපයු ප්‍රමාණය 2 ආදී වශයෙන් මේ දත්ත මම පිළිතුරු ලෙස සභාගත කරනවා. ඒ වගේම මේ වගේම වාරගිවිසුම් ක්‍රියාත්මක වෙලා තියෙන බොරතෙල් සැපීම සඳහා මර්බන් ක්‍රූඩ් ඔයිල් තමයි මිලදී ගැනීම කරන්නේ. ඒ අදාළ වාරගිවිසුම් අංකයත් එක්ක සියලුම සැපයු ප්‍රමාණය පිළිබඳ විස්තර මම මේ සමග සභාගත කරනවා. ඒ වගේම හදිසි කැඳවීම් 8ක් 7ක් වාර්තා වෙලා තියෙනවා. ඩීසල් මිලදී ගැනීම සඳහා ඒ වගේම සුපර් ඩීසල් ගුවන් යානා ඉන්ධන දැවි තෙල් පෙට්‍රල් 92 මිලදී ගැනීම සඳහා ඒ හදිසි කැළවීම් පිළිබඳ වාරගිවිසුම් අංකයක් ඒ වගේම කුමන වර්ගයේ ඉන්ධන සඳහාද මේ වාරගිවිසුම් ක්‍රියාත්මක කරලා තියෙන්නේ සහ සැපීම් කාල පරාසය පිළිබඳ තොරතුරු මම පිළිතුරු ලෙස සභාගත කරනවා. ඒ වගේ මම පස්වෙනි ප්‍රශ්නේ අහන්නවා මෙම මිලදී ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණික හා වාණිජය ගීම් නිර්ණායක මොනවාද කියන එක. මිලදී ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණික හා වාණිජය ගීම් පිළිබඳ නිර්ණායක මම එමණිම එක හැටියට පිළිතුරු සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ නිර්ණායක අනිකුත් විදේශ රාජ්‍යයන්හි මිලදී ගැනීම සමග සැසඳීමක් ඉදිරිපත් කරන්නේද කියන එක සාමාන්‍යයෙන් මෙම නිර්ණායක තීරණය කිරීමේදී කටයුතු කරන්නේ ඒ පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායකයන් හා පදනම් කරගත් ආයතන සතු ඇති එක පැත්තකින් ජාත්‍යන්තර පිළිගත් වෙළඳ නිර්ණායකයන් හා තාක්ෂණික නිර්ණායකයන් ඒ වගේම අපේ යටිතල පහසුකම් වලට අදාළ වඩාත් යෝග්‍යอายุරින් ආයතනයට ගැලපෙන විදිහේ නිර්ණායක තමයි කටයුතු කරන්නේ ඔබ තුමා සඳහන් කරා වගේ නිශ්චිත වශයෙන් රාජ්‍යයන් නිමිලදී ගැනීම ගත්තොත් ඒක ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ටිකක් අමාරුයි මොකද ඔබ නිශ්චිත වශයෙන් රාජ්‍යයන් සඳහන් කරනවා නම් ඒ රාජ්‍යයන්ගේ නිර්ණායක හා අපේ නිර්ණායක අතර සංසන්දනාත්මක ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. හයවෙනි ප්‍රශ්නය හැටියට අහන්නේ කාලීන කොන්ත්‍රාත්තුව වළංගු කාලය තුළ ස්ථානීය ටෙන්ඩර් ප්‍රදානය කිරීමකට තීරණය කරගෙන තියෙනවද කියලක. ඔව් මේ වගේ අවස්ථාවකදී ඒ තීරණය ස්ටෑන්ඩ් කැබිනට් ඇප්‍රූව්ඩ් ප්‍රොකියුමන්ට් කමිටිය විසින් අනුමත කර තිබේද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඔව්. දිගු කාලීන මිලදී ගැනීම හා හදිසි මිලදී ගැනීම අතර මිල සංසන්දනයේ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක, ඒක මම ඇමිනුම දෙක හැටියට සභාගත කරනවා. මෙතෙන්දී පැහැදිලි කිරීමක් කරන්න ඕන, සාමාන්‍යයෙන් වලංගු කාලයේ කාලීන ටෙන්ඩර් එක වලංගු කාලය තුළ තෙල් සැපිය යුතු දිනකට මාසයට කලින් ඒ අදාළ සැපයුම් කරුට දැනුම් දෙනවා. තෙල් දැනුම් දීලා ඒ ඔවුන් අතර එකඟතාවයක් එනවා සැපිය යුතු දිනය සහ ඒ දිනය සම්බන්ධයෙන්. ඒ එකඟතාවයෙන් තහවුරුකට තිබියදී ඒ අතර කාල සීමාව තුළ හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් හදිසි මිලදී ගැනීමට සිදු කරන්න පුළුවන්, සිදු කිරීම අවස්ථාවන් තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් 2026 මාර්තු මාසයේ පළවෙනි සතිය තුළ අපි දැක්කා ඒක අර පැනික් බයින් සිටුේෂන් එකක් තිබුණා. විවිධ සමාජ මාධ්‍ය තුළ හා වෙනත් සමහර විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායම් කරපු ඒ සමහර ප්‍රකාශත් එක්ක කලබලයට පත් වෙච්ච ජනතාව මිලදී ගැනීම කරපු නිසා පළමු සතිය තුළ මෙට්‍රික් ටොන් 56,000 කල්වි කරන්න වුණා. ඒකත් එක්ක CPC එක සතු තොග ප්‍රමාණවත් වන නිසා හදිසි මිලදී ගැනීම සඳහා යන්න සිද්ධ වුණා. හත්වෙනි ප්‍රශ්නය හට යන්නේ වඩාත් මිලාධික පෙර ඇදීම් තුළ සඳහා ලබාගත වූ ලන්සු ගන්මන කොපමණද, එම ටෙන්ඩරේ ප්‍රදානය කළ සැපයුම්කරු කවුද කියන එක. ප්‍රධාන තුන මම ඉදිරිපත් කරන්නම්. යොමු අංකයේ තමයි BK15/2026 ඩීසල් මිලදී ගැනීම සඳහා තමයි ඉදිරිපත් වුණේ. ඉදිරිපත් වූ ලංශ ගණන 2 ප්‍රධාන සැපයුම්කරු ආදිත්‍ය බිර්ලා ගෝබල් ට්‍රේඩින් සිංගප්පූරු, දෙවෙනි එක BK18/2026 ඩීසල් සහ සුපර් ඩීසල් සඳහා තමයි ඉදිරිපත් වුණේ. ඉදිරිපත් වුණා ලංසු 2 ආදිත්‍ය බිර්ලා ග්ලෝබල් ට්‍රේඩින් සිංගප්පූරු තමයි ඒකෙත් සැපයුම් ප්‍රධාන සැපයුම්කරු. ඒ වගේම BK19/2026 ජෙට් A112 සඳහා තමයි ලන්සු ඉදිරිපත් කළා තියෙන්නේ. ඉදිරිපත් වූ ලන්සු ගණන 1. ඒක ඉදිරිපත් කළා තියෙන්නේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සිංගප්පූර්. 8 ප්‍රශ්නය එතුම අහන්නේ සපුගස්කන්ධ පිරිපහදුවේ ඉරාන් ලයිට් වර්ගයේ තෙල් වෙනුවට දැන් භාවිතා කරන මර්බන් ඔයිල් තෙල් ක්‍රූඩ් ඔයිල් භාවිතා කිරීම නිසා පිරිපහදු නිෂ්පාදක ප්‍රතිශතය, ඒ වගේම පිරිපහදු වියදම් අවසන් මිල කෙසේ වෙනස් වීවේති කියන සම්බන්ධයෙන් මම ඒත් පිළිතුරක් සභාගත කරනවා. නමුත් මම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්. නිෂ්පාදනය ප්‍රතිශතය හැටියට ගත්තොත් පෙට්‍රල් 92 ඉරානියන් ලයිට් පාවිච්චි කරොත් 9.2 ප්‍රතිශතයක් ලැබෙන්නේ. නමුත් මර්බන් ඔයිල් පාවිච්චි කිරීම නිසා ඒක 10.2 දක්වා වැඩි වෙලා තියෙනවා. කෙරෝසීන් සහ ජෙට් A1 ෆුවෙල් ඉරානියන් ලයිට් පාවිච්චි කරොත් 15.7, ඒ ප්‍රමාණය මර්බන් ඔයිල් භාවිතා කිරීම නිසා 17 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ ආදී වශයෙන් ප්‍රතිශතය සංසන්දනාත්මකව පිළිතුරක් ලෙස මම සභාගත කරනවා. එතුම අහනවා ප්‍රසම්පාදන තීරණ සඳහා තාක්ෂණික ඇගීම් කමිටු සහ කැබිනට් මට්ටමේ ප්‍රසම්පාදන කමිටු නිර්දේශ අතර වෙනස්කම් තිබුච්ච අවස්ථා තියෙනවද කියලා, ඒ සඳහා තියෙන පිළිතුර නැත කියන එක. ඉහළ වටිනාකමක් සහිත ඉන්ධන මිලදී ගැනීම සඳහා පතුව කරන විගණන ක්‍රමවේදයක් තිබේද? ඔව්, එහෙම තියෙනවා. එවැනි විගණන වාර්තා සභාවට ඉදිරිපත් කළ හැකිද? මෙති පිළිබඳ ඇතරම සමහර අවස්ථාවන්වලදී විගණන කාධිපතිවරයා විසින් අදාළ විගණන වාර්තා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවට ඉදිරිපත් කරනවා. ඒ හරහා ඒ වාර්තා ලබා ගන්න පුළුවන්. ඔබතුමා අවසානයේදී සඳහන් කරා ටර්ම් ටෙන්ඩර් එකක් කැන්සල් කරපු එක සැපයුම් කරුවෙක් ස්පොන් ටෙන්ඩර් එකට දාලා ස්පොන් ටෙන්ඩර් හරහා තෙල් සපයලා තියනවාද කියලා ඔබතුමා නිශ්චිත වශයෙන් සඳහන් කරනවා නම් කවුද ඒ සැපයුම් කරු කියන එක මම ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මොකද වැරදි තොරතුරු ගණනාවක් සමාජය තුළ ප්‍රචාරය වෙනවා. ටර්ම් ටෙන්ඩර් කැන්සල් කරපු සැපයුම් කරුවෙක් ස්පොට් ටෙන්ඩරේ සඳහා ඉදිරිපත් වෙලා ඒ හරහා සැපයුම් කළා තියෙනවා කියන එක. ඔබතුමා නිශ්චිත වශයෙන් සැපයුම් කරු කවුද කියන එක සහ අදාළ දිනවකවානු ප්‍රකාශ කරනවා නම් මට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්.
ගරු විපක්ෂ නායකතුමා,
තවශ්‍යෙන්ම මිල ගණන් පිළිබඳව ලොකු ආන්දෝලනයක් කලබලයක් නිර්මාණය වුණේ එක එක අය මත ප්‍රකාශ කරපු හින්දා නෙවෙයි ඇමතුමා, මැද පෙරදිග එහෙම නැත්නම් බටහිර ආසියාවේ සිදු වුණු ඒ යුදමය තත්ත්වය නිසා ඒ තත්ත්වය තුළ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොකද 30% of oil, 30% of fertilizer, ඒවගේම තවත් ගෑස් එන්නේ ස්ට්‍රේට්ස් ඔෆ් හෝර්මුස් එක හරහා. ඒ නිසා ඒ කලබල ගෑණිය ඇතුළේ මේ යුදමය තත්ත්වය තුළ විශේෂයෙන් මම ඔබතුමාටකින් අහන්න කැමති පළමුවෙන්ම දැන් ඔබතුමා කිව්වා මම නම් සඳහන් කරොත් ටෙන්ඩර් එක සඳහන් කරොත් ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් කියලා. මම ඔබතුමාගෙන් කාරුණිකව අහන්න කැමති මෙන්න මේ කාරණාව. ටර්ම් ටෙන්ඩර් එකක්, ඒ කියන්නේ යම්කිසි දිගු කාලීන ටෙන්ඩරයක් හරහා සැපයුමක් බාර අරගෙන එනමුත් සැපීම නොකළ ආයතනයකට මේ හදිසි මිලදී ගැනීම හරහා ස්පොට් ටෙන්ඩරයක් හරහා මේක ලබා දුන්නද නැද්ද කියන එක ගැන ඔබතුමාට බොහොම සරල උත්තරයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ටර්ම් ටෙන්ඩර් එකක් දිගු කාලීන ටර්ම් ටෙන්ඩර් එකක් ටර්ම්ස් ගරු කරපු නැති ආයතනයකට හදිසි මිලදී ගැනීම තුළ ස්පොට් ටෙන්ඩරයක් හරහා ඒ මිලදී ගැනීම, ඒ කියන්නේ ඇත්තටම අගරු ක්‍රියාවක් ක්‍රියාත්මක කරපු ආයතනයකට මේ හදිසි මිලදී ගැනීමක් සඳහා ටෙන්ඩර් එක දුන්නද නැද්ද කියන එක ඔබතුමාට බොහොම ලේසියෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊ අවසාන කාරණාව මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ මතක සටහන මම ගෙන යනවා ජනාධිපතිවරණ සමයට, මහමැතිවරණ සමයට ඔබතුමන්ලා පක්ෂයක් හැටියට, දේශපාලන බලවේගයක් හැටියට ඔබතුමන්ලා ඉතාමත්ම පැහැදිලිව රටට පොරොන්දුවක් දුන්නා. ඕනම් ඒවයි තියෙනවා මේ පටිගත කිරීම. වරායේ ගොඩබාන මිලටම අපේ රටේ පාරිභෝගිකින්ට ඉන්ධන ටික ලබා දෙනවායි කිව්වා. ඒ කියන්නේ තියෙන ටැක්සස් ඉවත් කරලා, බදු ඉවත් කරලා, ට්‍රෙෂරි එකට ගෙවන්න තියෙන මුදල ඉවත් කරලා, ඒ වගේම ඔබතුමන්ලා කිව්වා ඇමතිවරුන්ට නිලධාරීන්ට යම් යම් සන්තෝෂම් යනවායි කියලා, කොමිස් මුදල් යනවායි කියලා, ඒ ඔක්කොම ඉවත් කරලා වරායේ ගොඩබාන මිලටම ලබා දෙනවායි කිව්වා ඉන්ධන ටික. මම අහන්න කැමති ඇයි ඒ ප්‍රතිපත්තිය අද අනුගමනය නොකරන්නේ? විශේෂයෙන්ම ජනතාව අතිශය පීඩනකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙන මොහොතක වෙනත් රටවල් ඇත්තටම මේ බදු අඩු කරමින් සිටිනවා, ඉන්ධන මත දාපු බදු. ඇයි ඔබතුමන්ලගේ රජය අඩුම තරමින් මේ මොහොතේදීවත් අර මැතිවරණ පොරොන්දුව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ නැත්තේ?
ඔබතුමා අහන ප්‍රශ්නේදී අර ටර්ම් ටෙන්ඩරයක් හෝ ස්පොට් ටෙන්ඩරයක් කැන්සල් දෙයකට ගරු කරන්නේ නැතුව ස්පොට් ටෙන්ඩර් එකක් ලබා ගත්තේ නැති සැපයුම්කරුවෙක් ඉදිරිපත් වෙලා තියෙනවද කියන එකේදී මම දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර හැටියට ඉතා පැහැදිලිව සඳහන් කරා වෙරින්ටන් UAE කියන සමාගම 2026 අප්‍රේල් මස එයා තමයි මේ සැපයුම පැහැර හැරලා තියෙන්නේ. ඒක තමයි මේ කාලය තුළ වාර්තාවන එකම එක. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ ඔබතුමා නිශ්චිත වශයෙන් කියනවා නම් මෙන්න මේ සැපයුම්කරු ටර්ම් හෝ ස්පොට් ටෙන්ඩර් එක ටර්ම් ටෙන්ඩර් එකට ගරු කරන්නේ නැතුව ස්පොට් ටෙන්ඩර් ඉන්න මම පැහැදිලි කරනවා.
ගරු අමාත්‍ය
මේක ටර්ම් ස්පොට් ටෙන්ඩර් එක. එතකොට මම නෑ ඔබතුමා කියන්න උත්සාහ කරන්නේ ටර්ම් ටෙන්ඩරේට ගරු කරන්නේ නැතුව ස්පොට් ටෙන්ඩර් එක හරහා කිසියම් සමාගමක් තෙල් සැපීම කරලා තියෙනවා කියලා. ඒක තමයි මම කියන්නේ මගේ තියෙන දත්තව අනුව එහෙම එකක් නැහැ. ඔබතුමා නිශ්චිත වශයෙන් කියනවා නම් අන්නහවල් සමාගමට මේ ටර්ම් ටෙන්ඩර් එක වයලේට් කරලා තියෙනවා. හැබැයි ස්පොට් ටෙන්ඩර් එක දීලා තියලා කියනවා නම් නිශ්චිත වශයෙන් මට කියන්න පුළුවන් ඒක එහෙම වෙලාද නැද්ද කියන එක. එහෙම නැතුව මේ සමාගම හැරෙන්න වෙන සමාගමක් පිළිබඳ තොරතුරු එහෙම දෙයක් සිදුවීමක් සිදුවෙලා නැහැ. නමුත් සමාජයේ මට දැක්ක ඊයේ එක මන්ත්‍රීවරයෙක් ওই සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. හැබැයි එතුමා ප්‍රශ්නේ දැන උත්තරේ දැනගෙන පස්සේ මේක හෙලිදරව් වෙනස අපහසුතාවයට පත් නොවී ඉන්න එයා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එහෙනම් පස්සෙන් එයාට බේරෙන්න පුළුවන්කම තිබුණා. සමාජය තුළ විවිධ තොරතුරු හුවමාරු වෙනවා. හැබැයි වගකීම්තු මහජන නියෝජිතයෙක් හැටියට අපේ තියෙන වගකීම තමයි ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු පදනම් කරගෙන ප්‍රශ්න අහන එක. ඒ වගේ ඒ නිසා මට ඒ කාරණේ එහෙමයි. අනිතක ඔබතුමා සඳහන් කරා අර වරායට ලැබෙනක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි අපේ රටේ ජනතාවට දුන්නු පොරොන්දුව. ඔබතුමා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිශ්චිත පිටු මත සඳහන් කළා මට කියනවා නම් මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අහවල් පිටුවේ තියෙන ආකාරයට අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියනවා නම් මට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබතුමා සඳහන් කරානේ ඇයි අපි මේ සමහර සහන පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැත්තේ කියලා. ඇත්තම ගත්තොත් මේ ඔබතුමත් නිවැරදිව සඳහන් කරා වගේ මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයක් එක්ක අපි බලාපොරොත්තු නොවනවට වඩා වැඩි මුදල් ප්‍රමාණයකට තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ තෙල් මිල ඉහළ යාමේ සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවන්න අපි කටයුතු කළා නැහැ. උදාහරණයක් ඇරට ගත්තොත් ඩීසල් වලට ගත්තොත් මේ කාලයේ වන විට ඒ નિયમિત මිල සූත්‍රයට අනුව මිල ගලප්පනවා නම් ඒක සාමාන්‍යයෙන් රුපියල් 750ක් විතර වෙනවා. හැබැයි දැන් අපි ඒක දෙන්නේ අවසාන මිලදී මිල වැඩිවීමත් එක්ක රුපියල් 410කට. මෙතෙන්දී මහා භාණ්ඩාගාරයේ විසින් රුපියල් 100ක් හැම ඩීසල් ලීටරයකටම දරනවා. බිලෙන 15ක් ඒ වෙනුවෙන් මෙන් කරලා තියෙනවා. ඒ වගේම පෙට්‍රල් වලින් රුපියල් 20ක් අපි සහනාධාර හැටියට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි විශ්වාස කරනවා එක් එක් කාලවල අදාළ සමාගම් වලට සමහර මාසවල ලාභයක් තියෙනවා සමහර මාසවල පාඩුවක් තියෙනවා. උදාහරණයක් විදිහට මේ කාලේ ගත්තොත් පාඩු පිට තමයි දොර යන්න වෙන්නේ. එතකොට අපි විශ්වාස කරනවා තමන්ගේ සම්පූර්ණ එක් එක් මාසයේ ලාභය හා අලාභය මත පදනම් වෙන්නේ නැතුව සම්පූර්ණ අවුරුද්ද තුල පාඩුවක් වෙන්නේ නැති වෙන විදිහට ඒ සමාගම් තමන්ගේ ව්‍යාපාරික සැලැස්ම සකස් කරගනී කියලා අපි විශ්වාස කරනවා. එතකොට අපි උදාහරණයක් ඇරෙන ජනවාරි හෝ පෙබරවාරි මාසයේ කිසියම් ලාභයක් ආවනම් මැයි මාසයේ හෝ ජුනි මාසයේ ඇතිවන පාඩුව පියවා ගැනීම සඳහා ඔවුන් ඒ අනුව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හරහා තමයි මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා ඇතිවෙච්ච පීඩණය සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැතුව කොටසක් රජය විසින් දරමින් ඒ වගේම කොටසක් ඒ ඔපරේටර්ස්ලට ඉන්ධන බෙදාහරණ සමාගම් වලට දරන්න කියලා කියමින් අපි කටයුතු කරන්නේ අන්න ඒ අනුව. ඒ නිසා තමයි වගකීවුතු රජයක් හැටියට මේ සමස්ත පීඩනය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ. Thank you.
ගරෝ වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා. ගරෝ චානක මන්ත්‍රතුමා ඔබතුමා පොයින්ට් එක
ගරු කතානායකතුමනි මගේ අර මීට පෙර 27 ප්‍රශ්නයක් පිළිබඳව ඔබතුමාගෙන් කරපු ඉල්ලීමට අනුව ඔබතුමා බිස්නස් කමිටිය කේදී කිව්වා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරන් අහන්න කියලා. මේ සභාව තුළ මම ඉදිරිපත් නොකරපු 27 ප්‍රශ්නයකට අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා සති දෙකකට පෙර පිළිතුර සභාගත කරලා තිබුණා මම ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට. ඉතින් මම එතුමගෙන් අවස්ථා කීපෙදීම ඒ ප්‍රශ්නේ අන්තර්ගතයේ මම අහපු ප්‍රශ්නේ පිළිබඳව ලැබිච්ච නැති උත්තරයක් පිළිබඳව අහන්න ඕනේ කියලා කිව්වදී අදත් එතුමා නෑ. මම මට මේ අවස්ථාව දෙන්න කතා තමයි තව විනාඩියක් මම අවසන් කරනවා. ගරු කතානායකතුමනි මම විශ්‍රාමික වැටුප් ගෙවන විශ්‍රාමික වැටුප් පිළිබඳව ප්‍රශ්නයක් මේ සභාවේ මතු කර ඒකෙදි එතුමා සභාගත කරලා තිබ්බ පිළිතුර මම ඉදිරිපත් කරන්න නැතුව ඒකෙදි විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මම ඉදිරිපත් කරපු කාරණේ මම ඍජුවම අහලා තිබ්බ ප්‍රශ්න තුනක්. එකක් තමයි withholding tax, ඒ කියන්නේ pensioners'ට withholding tax කපන එක නවත්තන්න. ඒ කියන්නේ දැනට මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක withholding tax එක pensioners අතර නැති කරලා ඊට පස්සේ ඒකට ක්‍රමවේදයක් හදන්න පුළුවන්ද කියන එක යෝජනාවක් සහ මම ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබ්බා මේ පාර්ලිමේන්තුව තුළ. දෙවැනි කාරණේ තමයි pension fund එකක්. ඒ කියන්නේ දැනට භාණ්ඩාගාරයේ මුදල් වලින් මාසිකව pension ගෙවන එක pension fund එකක් හදන එක ඒකටත් පිළිතුර හරියට ලැබුණේ නැහැ කතා නැතුයි. අවසාන එක තමයි ශ්‍රී ලංකාව තුළ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ කැෂුවල් ලේබරර්ස්ලා හැටියට ඉඳලා පස්සේ ඒගොල්ලන් පර්මනන්ට් වෙලා ඒගොල්ලන් පර්මනන්ට් වුණාම පස්සේ අර කැෂුවල් කාලේ පර්මනන්ට් කාලේ අතර අවුරුදු 45න් පස්සේ පර්මනන්ට් වුණාද නැද්ද කියලා බලලා මේ පෙන්ෂන් නොගෙන වෙන තත්යක් විශාල පිරිසක් ඉන්නවා. ගරු සෞඛ්‍යමත්තුමා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරපු කට්ටියත් ඉන්නවා ඒ වගේ විශාල පිරිසක්. ඒ පිළිබඳව මේ රජයේ මැදිහත් වීමෙන් කමිටුවක් පත් කරලා කරන්න කියලා ඉල්ලීමක් කරා. මේ කාරණා පිළිබඳව පිළිතුරක් ලැබුණ නැහැ කතානායකතුමනි. මම ගරු අමාත්‍යතුමාට පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි කාලය ලබා දීමට.
ගරු අර්චුනා මන්ත්‍රීතුමා
நன்றி சபாநாயகர் அவர்களே. பாராளுமன்ற நிலையில் கட்டளை சட்டம் 27(2)க்கு அமைவாக பாதுகாப்பு பிரதி அமைச்சர் அல்லது பாதுகாப்பு அமைச்சரிடம் கேட்கப்படுகின்ற கேள்விகள். கௌரவ பாதுகாப்பு அமைச்சர் அவர்களே, ஒரு இலங்கை குடிமகனின் அடிப்படை தேவைகளில் மூன்றில் ஒன்றாக இருப்பது உறைவிடம். சில பேருக்கு அது தெரியவும் தெரியாது. இதுவரை இந்த நாட்டிலே இன ரீதியான உள்நாட்டு போர் முடிவடைந்து கிட்டத்தட்ட 16 ஆகிறது. கடந்த 76 அரசாங்கங்களை இந்த நாட்டின் சாபங்கள் என்ற பரப்புரை செய்து புதிய சிங்கள தமிழ் மக்களுக்கு இடையிலான உறவினை மேம்படுத்துவோம் என்ற துணியின் அடிப்படையில் தங்களுடைய அரசாங்கம் மக்களின் பெருமளவான ஆதரவை பெற்றது. அதே நேரம் தங்களுடைய ஜனாதிபதி அன்புக்குமார் சாநாயக் அவர்கள் இதுவரை தமிழ் மக்களுக்கு கொடுத்த வாக்குறுதிகளில் ஒரு சிறு பகுதியை ஏனும் மனச்சுத்தியுடன் செயற்படுத்தவில்லை. 2000 ஆண்டுகளில் உள்நாட்டு போரை ஆரம்பிப்பதற்காக தங்களுடைய ஜேவிபி கட்சி கண்டியிலிருந்து கொழும்பு நோக்கி பயணத்தை மேற்கொண்டதையும் இச்சம்பத்தில் சுட்டிக்காட்ட விரும்புகிறேன். அந்த பயணத்திலே இருந்த எங்களுடைய அமைச்சர் சந்திரசேகர் கூட எனக்கு முன்னால் அமர்ந்திருக்கிறார். இருந்து மக்கள் தங்கள் மீது வைத்த நம்பிக்கைக்கு தங்களுடைய ஜனாதிபதி மக்களின் காணி மக்களுக்கே என்ற துணையில் தொடர்ந்தும் தமிழ் மக்களை ஏமாற்றி வருகிறார் என்பதுதான் நிதர்சனமான உண்மை. வடக்கு கிழக்கு மாகாணங்கள் தவிர்த்த மாகாணங்களிலும் ஒரு இனத்திற்கான எதிரான இன ரீதியிலான அடக்குமுறை இதுவரை கட்டவிழ்த்து விடப்படவில்லை. இருப்பினும் கடந்த 40 வருட கால உள்நாட்டு யுத்தத்தால் பாதிக்கப்பட்ட தமிழ் மக்கள் தற்போதும் அதே நிலையில் தான் இருக்கிறார்கள் என்பதை இங்கே குறிப்பிட விரும்புகிறேன். குறிப்பாக இடம்பெயர்வின் பின்னர் தங்களுடைய சொந்த வாழ்விடங்களுக்கு திரும்ப முடியாமலும் அதே நேரத்திலே பரம்பரை பரம்பரையாக வந்த சொந்த தொழிலை செய்து கொள்ள முடியாமலும் இந்த அரசாங்கம் தமிழ் மக்களுக்கு இன ரீதியிலான அரசியல் வன்முறைகளை கட்டவிழ்த்து விட்டுக் கொண்டே இருக்கிறது என்பதுதான் முக்கியமான விடயம். இதன் ஒரு அங்கமாக ராணுவத்தால் கையகப்படுத்தப்பட்ட தமிழ் மக்களின் பூர்வீக காணிகளை விடுவிப்பதற்காக தமிழ் மக்கள் சகாப்தங்களாக அரசியல் ரீதியாக ஜனநாயக ரீதியாக போராடி வருகிறார்கள். அண்மைய தினத்தில் கூட ஜனாதிபதி சொல்லியிருக்கிறார், பலாலியினுடைய கிழக்கு பகுதியில் பலாலி வீதியினுடைய கிழக்கு பகுதியில் உள்ள காணிகளை விடுவிப்பதாக. ஆனால் தமிழ் மக்களின் பூர்வீக காணிகளை விடுவிப்பதாக தமிழ் மக்கள் சகாப்தங்களாக அரசியல் ரீதியாக போராடி வருகின்ற போதும் இந்த விடயம் தொடர்பாக பின்வரும் வினாக்களை உங்களிடம் கேட்க விரும்புகிறேன். 1. வடக்கு மாகாணத்தில் தனித்தனியாக ஒவ்வொரு மாவட்டங்களிலும் மொத்தமாக 5 மாவட்டங்களிலும் இராணுவத்தால் தற்சமயம் கையகப்படுத்தப்பட்டு பாதுகாப்பு வலயம் என்கின்ற போர்வையில் இருக்கின்ற பொதுமக்களின் அல்லது தனியாரின் காணிகள் எந்தெந்த இடங்களில் எத்தனை பரப்பளவுகள் இருக்கிறது? 2. கேள்வி, தனித்தனியாக ஒவ்வொரு மாவட்டத்திலும் இராணுவத்தால் கையகப்படுத்தப்பட்ட காணிகளின் விஸ்தீரணத்தையும் அவற்றின் இருப்பிடத்தையும் குறிப்பிடவும். 2. கேள்வி, யாழ் மாவட்டத்தில் வலிகாமம் வடக்கு பிரதேசத்தில் அமைந்திருக்கின்ற பலாலி சர்வதேச விமானம் சட்ட ரீதியாக கொண்டிருக்கின்ற மொத்த நிலப்பரப்பு எவ்வளவு? 3. பலாலி விமான நிலையம் தற்போது கொண்டிருக்கின்ற நிலப்பரப்பு எவ்வளவு? சட்ட ரீதியாக அங்கீகரிக்கப்பட்ட நிலப்பரப்பிலிருந்து தற்சமயம் கையகப்படுத்தி வைத்திருக்கின்ற பொதுமக்களுடைய ஆணிகளோடு சேர்த்து மொத்த காணி பரப்பு எவ்வளவு? 4. கேள்வி, சட்ட ரீதியாக வழங்கப்பட்ட நிலப்பரப்பை தாண்டி மேலதிக நிலப்பரப்பை பலாலி விமான நிலையத்துக்கு விஸ்தரிப்பதற்கு வழங்குவதற்காக இராணுவத்தால் கையகப்படுத்தப்பட்ட உயர் பாதுகாப்பு வலயம் என்ற போர்வையில் கையகப்படுத்திய காணிகளில் எத்தனை பரப்பளவுகள் பலாலி விமான நிலையத்துக்கு வழங்கப்பட்டன? அதாவது உயர் பாதுகாப்பு வலயம் என்ற போர்வையில் அந்த இடத்துல இருக்கின்ற மக்களை வெளியேற்றி முழு காணிகளையும் இராணுவம் சுவீகரித்து அங்கு விவசாயம் செய்து கொண்டிருக்கின்ற உண்மையை சிங்கள மக்களுக்கும் நான் சொல்ல ஆரம்பிக்கிறேன், ஆசைப்படுகிறேன். 5. கேள்வி, பலாலி விமான நிலையம் தவிர்ந்து யாழ்ப்பாணத்தின் வலிகாம பிரதேசத்தில் இராணுவத்தால் பெருமளவான காணிகள் கையகப்படுத்தப்பட்டு அவை இராணுவ நோக்கங்கள் அல்லாத வியாபார நோக்கங்களுக்காக பயன்படுத்தப்படுகின்றன. அவ்வாறு இராணுவம் விவசாயம் செய்யும் மொத்த நிலப்பரப்புகள் எவ்வளவு? தனித்தனியாக கேட்கிறேன் நான். 6. கேள்வி, வலி வடக்கில் மயிலட்டி பிரதேசத்தில் இருக்கின்ற எந்தெந்த கிராம சேவையாளர் உட்பட்ட பிரிவுகளில் பொதுமக்கள் மீளக்குடியமர வழங்க முன்வராமல் இருக்கின்ற இராணுவம் கையகப்படுத்தி வைத்திருக்கின்ற காணிகள் எவை? அவற்றின் மொத்த விஸ்தீரணம் எவ்வளவு? 7. கேள்வி, வலிவடக்கில் பலாலி வீதியின் கிழக்கு புறமாக இராணுவம் ஆக்கிரமித்த பொதுமக்களின் காணிகளில் இராணுவ ஆதார வைத்தியசாலை ஒன்று கட்டப்படுகிறதா? அண்மைய தினத்தில் ஜனாதிபதியோடு கதைக்கின்ற போது ஜனாதிபதிக்கு வந்திருந்த பாதுகாப்பினுடைய பிரதானி சொல்லியிருந்தவர் அந்த இடத்துல வைத்தியசாலை கட்டப்படவில்லை என்று. ஆனால் வைத்தியசாலை கட்டப்பட்டு முடிக்கப்பட்டது 2007 2025 வரைக்கும் வைத்தியசாலை கட்டப்படுகிற பாதுகாப்பு பிரதியமைச்சர் கூட அந்த மீட்டிங்ல இருந்தவர். 8. கேள்வி, ஆமனில் அந்த வைத்தியசாலையின் மொத்த நிலப்பரப்பு விஸ்தரணம் அவ்வளவு கட்டுறீங்களா? கட்டுறா அவ்வளவுக்கு கட்டுறீங்க, அவ்வளவுதான் கேட்கிறேன். 9. கேள்வி, அந்த வைத்தியசாலைக்குரிய ராணுவ செலவுகளில் இந்த வருடம் ஒதுக்கப்பட்ட மொத்த பணம் எவ்வளவு? ராணுவத்துக்கு நீங்க வைத்தியசாலைக்கு ஒதுக்கி இருந்தால் இந்த வருட பட்ஜெட்ல எவ்வளவு காசு ஒதுக்கி இருக்கிறீங்கன்னு தான் கேட்கிறேன். 10. கேள்வி, இந்த வைத்தியசாலை பொதுமக்களின் காணிகளில் கட்டப்படுகிறது என்பதை பொதுமக்கள் எதிர்க்கிறார்கள் என்பதை பாதுகாப்பு அமைச்சராக தாங்கள் ஏற்றுக்கொள்கிறீர்களா? அன்றைய தினம் நான் ஜனாதிபதியுடன் நடந்த மீட்டிங்ல இதை கதைக்கின்ற போது பாதுகாப்பு பிரதானி எங்களுடைய பிரதி அமைச்சருக்கு இல்லை என்று போய் சொல்லியிருக்கிறார். நான் அதை சேலஞ்ச் பண்ணியிருக்கிறேன், ஆகவே தயவு செய்து அதுக்குரிய பதிலை தரவும். 11. கேள்வி, மக்களின் காணிகள் மக்களுக்கு என்று தங்களுடைய ஜனாதிபதி அன்ரோ குமாரசாநாயக்க யாழ் மாவட்டத்தில் நடந்த விசேட மாவட்ட ஒருங்கிணைப்பு கூட்டத்தில் தெரிவித்தது தங்களுக்கு தெரியுமா என்று கேட்கிறேன். 12.
மூன்றாவது கேள்வி, அவ்வாறாயின் பலாலி வீதிக்கு கிழக்கு புறமாக உள்ள பொதுமக்களின் காணிகள் இதுவரை பொதுமக்களிடம் ஒப்படைக்கப்படாது. நீங்கள் அரசாங்கத்தாக அரசாங்கமாக வந்து 1.5 வருடங்கள், இன்று வரைக்கும் ஒரு சிறு பகுதியேனும் நீங்கள் விவசாயம் செய்து கொண்டிருக்கின்ற காணிகளை மக்களுக்கு வழங்கப்படாதது ஏன் என்று கேட்கிறேன். மூன்றாவது கேள்வி, இந்த வைத்தியசாலை கட்டப்பட நேரத்தில் தங்களுடைய ஜனாதிபதி யாழ் மாவட்டத்தில் நடந்த பொதுக்கூட்டம் ஒன்றில் இது சட்டவிரோதமானது என்பதை ஏற்றுக்கொண்டிருப்பதை தாங்கள் அறிவீர்கள். அண்மை நடந்த மீட்டிங்ல கூட ஜனாதிபதி சொல்லியிருக்கிறார், அது மக்களுடைய காணி என்றால் அது கட்டாயம் மக்களுக்கு வழங்கப்பட வேண்டும் என்று வார்த்தைகளால் ஜாலம் காட்டுவதைத்தான் நான் இங்கே முக்கியமாக சுட்டிக்காட்ட விரும்புகிறேன். பச்சை சொல்வதை தயவு செய்து நிறுத்தவும், பொய் சொல்வதை. 14வது கேள்வி, ஆமனில் உடனடியாக பலாலி வீதிக்கு கிழக்கு புறமாக உள்ள இந்த காணிகளை விடுவிக்க தங்களால் முடியுமா? அவ்வாறாயின் அவை விடுவிக்கப்படும் திகதி என்ன? ஓமன் என்று சொல்லி மாற்ற வேண்டாம், தயவு செய்து எங்களுக்கு அது விடுவிக்கப்படும் திகதியை அண்மையில ஜனாதிபதி சொல்லியிருந்தவர் பிரதி அமைச்சரோட போய்
என்னையும்
பிரதி அமைச்சரோட போய் என்னை அந்த இடங்களை பார்த்து பிரதி அமைச்சருக்கு அதை வடிவாக விளங்கப்படுத்துமாறு ஜனாதிபதி சொல்லியிருந்தவர். ஆனால் கயேந்திரகுமார் பொன்னம்பலம் ஏதோ தான் விடுவிப்பதாக போய் இருக்கிறார், அதை நாங்கள் அவருடைய அரசியலை பார்த்துக் கொள்வோம். ஆகவே இந்த கேள்விகளுக்குரிய பதிலை ஒரு ஏழையின் பிரதிநிதி என்ற அடிப்படையில் வாழ்விடம் இல்லாமல் தவிக்கும் வலிகாம மக்களுக்காக கேட்கிறேன் என்பதையும் இதன் ஆழத்தையும் ஜனாதிபதி அவர்களும் பாதுகாப்பு பிரதி அமைச்சர் அவர்களும் புரிந்து கொள்வார்கள் என்ற நம்பிக்கையுடன் நன்றி.
கருணியோ ஜமாத்துமா
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, මේක ලොකු විශාල ප්‍රශ්නයක්. ඒකට සෑහෙන කාලයක් අවශ්‍යයි. ඒ සඳහා කල් ඉල්ලනවා පිළිතුරු සපයන්න. බොහොම ස්තුතියි.
අමාත්‍යංශ නිවේදන කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය ගරු කේරි ලාල්කාන්ත මහතා 2026/1 දින ගරු සිවඥානම් සීදරන් මහතා විසින් ස්ථාවර නියෝග 27/2/4 ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
මන්ත්‍රීතුමා සභාවේ නැහැ. අද මම ඉතින් පැමිණෙන්නේ වෙන්නේ ඒ නිසා පිළිතුර සභාගත කරා.
ගරු අර්ජුන මන්ත්‍රීතුමා,
පොඩ මේ මේ සාමාන්‍යයෙන් විභක්ෂේ වාඩි තනයි 92 විභක්ෂේ වාඩි වෙන මන්ත්‍රීට මේ සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්නේ ලොකු ප්‍රශ්නයක්. ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට ශ්‍රීධරන් මන්ත්‍රීතුමා අදත් උදේතාව නැ මේකට තාව නැ. ඒ නිසා අර 33 වෙන කෙනෙකුට ඒකින් අමතර ප්‍රශ්න අහන්න අවසර දෙන්න කරුණාකරලා.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැනීම අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නලගේ මහතා 26/2026/3:19 ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවරනික 27/2/4 ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීමි.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 26/19 ස්ථාවර නියෝග 27/2 අසන්න වූ ප්‍රශ්නයට පිළිතුරු. එතුමාගේ ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නයේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුප්පත්කමින් පැළෙන ජනගහනය පිළිබඳව අහන්නේ දිස්ත්‍රික්ක වශයෙන්. ගරු කතානායකතුමනි, අපේ රටේ දුප්පත්කම සහ දුප්පත්කමින් පෙළෙන ජනගහනය පිළිබඳව වාර්තා නිකුත් කරනු ලබන්නේ ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ඒ අනුව අවසාන වතාවට ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අපේ රටේ දුප්පත්කමින් පෙළෙන ජනගහනය සහ දිනඳු උජ්ජල ප්‍රමාණය දිස්ත්‍රික් වශයෙන් ගණනය කරලා තියෙන 2019 වර්ෂයේදී ඒ අනුව පුජ්ජලයෙන් 342,256 දිනඳු විදියට හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව 2025 වර්ෂයේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන සමීක්ෂණ කටයුතු අවසන් කරලා තිබෙනවා. මේ සමීක්ෂණයේ ප්‍රතිඵල 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව තමයි අපිට නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතින්නේ. මීට අමතරව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අපේ රටේ දිනඳු ප්‍රජාව හඳුනා ගැනීමක් සිදු කරනු ලබනවා. ඒ අනුව 2026 වර්ෂයේ මාර්තු මාසයේ වන විට පවුල් 16,95,843 දිලිඳු ප්‍රජාව විදියට සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුනාගෙන තිබෙනවා. දිස්ත්‍රික් වශයෙන් ඒ තොරතුරු තිබෙනවා. ඒ තොරතුරු මම සභාගත කරනවා දිස්ත්‍රික්ක වශයෙන්. ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක 2 රජය විසින් දුප්පත්කම නිර්වචනය කරන්නේ. නැවතත් ගරු කතානායකතුමනි, රජයේ නිල ආයතනය ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තමයි දිනඳුකම නිර්වචනය කරන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පුජ්‍යලයෝගේ හෝ පවුලක දුප්පත්කම නිර්වචනය කරනු ලබන්නේ නිල දරිද්‍රතා රේඛාව පදනම් කරගෙන. ඒ අනුව මූලික අවශ්‍යතා ඒ කියන්නේ කුජලිකු සඳහා දෛනිකව අවශ්‍ය වෙන කිලෝ කැලරි 2330ක් ලෙස ගණනය කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නිශ්චිත අවම පෝෂණ අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමාණවත් ආහාර සහ අනිකුත් මූලික ආහාර ආහාර නොවන ද්‍රව්‍ය උදාහරණ විදිහට වාසස්ථාන ඇඳුම් අධ්‍යාපනය සෞඛ්‍ය සේවා ප්‍රවාහනයේ ජලය සහ විදුලිය සන්නිවේදනය සහ පුද්ගලික සනීප ආරක්ෂාව වැනි අවශ්‍යතා සඳහා වැය වෙන පිරිවැය සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඒ සපුරා ගැනීමට අවශ්‍ය පිරිවැය සම්පූර්ණ කර ගැනීමට නොහැකි නම් ඒ නිල දලිතතා රේඛාවේ අගයට පහළ ලෙස සලකනවා. ඒ සියලු පුද්ගලයේ දුප්පතුන් ලෙස සැලකීම තමයි රජයේ නිල වශයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන්නේ. ඒ අනුව 2026 මාර්තු ගණනය කිරීම වලට අනුව ඔෆිසියල් පවර් ලයින් 16690ක් ලෙස රුපියල් 16690ක් ලෙස එක් පුද්ගලයෙකු සඳහා ගණනය කර තිබෙනවා. අපේ රටේ දුප්පත්කමට නිසා ඇතිවිය හැකි බලපෑම පිළිබඳ රජයේ තක්සේරුව පිළිබඳව අහනවා ගරු කතානායකතුමනි. දිළිඳුකම ආකාර කීපයකින් බලපාන්න පුළුවන් රටකට ප්‍රධාන වශයෙන්ම ආර්ථික වශයෙන් බලපෑමක් ඇති කරනවා. ආර්ථික වශයෙන් ගත්තොත් ආදායම් අඩුවීම සහ වියදම් සීමාවන් නැතිවීම, නිෂ්පාදන ඵලදායිතාවය පහළ යාම, රජයේ සුභසාධන වියදම් ඉහළ යාම, ආදායම් විසම බෙදී යාමේ විසමතාවය ඉහළ යාම, නිපුණතා හිඟය උදාහරණයක් මම ඒකෙන් අදහස් කරන්නේ වෘත්තිකයන් හා පොහොන් ශ්‍රමිකයන් රට ඇර යාම පිළිබඳ විස්තර තියෙනවා. මම විස්තර සභාගත කරනවා. ඊට අමතරව සමාජීය වශයෙන් බලපෑමක් ඇති කරනවා, අධ්‍යාපනයට බලපෑමක් ඇති කරනවා, සෞඛ්‍ය ගුණාත්මකතාවයට, ඒ වගේම සමාජ අසමානතාවයට සහ ජනතාව අතර සමාජ අසහනය ඉහළ යාමටත් සමාජීය වශයෙන් ජනතාව යපුම් හා සානාධාර මානසිකත්වයකින් පෙළීමටත් දිළිඳුකම විශාල වශයෙන් බලපෑමක් ඇති කරනවා ගරු කතානායකතුමනි. ඊළඟට අහන ප්‍රශ්නේ දුප්පත්කම හඳුනා ගැනීම සඳහා භාවිතා කරන දර්ශක ප්‍රධාන වශයෙන් නිල දරිද්‍රතා රේඛාව ඒ කියන්නේ ඔෆිෂියල් පවර්ටි ලයින් ගණනය කිරීමේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මූලික අවශ්‍යතා පිරිවැය ඒ කියන්නේ කොස්ට් ඔෆ් බේසික් නීඩ්ස් ප්‍රවේශයේ භාවිතා කරනවා. ඒ සඳහා භාවිතා කරන දර්ශක ඒක පුජ්‍යල මාසික පරිභෝජන වියදම පුජ්‍යලයට තම මූලික අවශ්‍යතා ඒ ආහාර සහ ආහාර නොවන මම කලින් කිව්වා වගේ සපුරා ගැනීමට අවශ්‍ය අවම මාසික වියදම ඊළඟට ජාතික පාරිභෝගික මිල දර්ශකය කාලීනව උද්ධමනය වෙනස් වීම සලකලා බලනවා. ඒ සම්බන්ධයෙන් මේ සඳහා පසුබිම වූ නිර්ණායක විදිහට පෝෂණ අවශ්‍යතාවේ ආහාර නොවන අවශ්‍යතාව විදිහට වාසස්ථාන ඇඳුම් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවා ප්‍රවාහන ජලය සහ විදුලිය සන්නිවේදන සහ පුද්ගලික සනීප ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය ආහාර නොවන ද්‍රව්‍ය සඳහා යන අවම වියදම සලකලා බලනවා. ඊට අමතරව ප්‍රාදේශීය මිල වෙනස් වීම පිළිබඳවත් මේ ගණනය කිරීමේදී මූලික වශයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සලකා බැලීමක් සිදු කරනු ලබනවා. ඒ අනුව සලකා බලලා 2026 මාර්තු මාසයේදී දිස්ත්‍රික්ක වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ දත්ත මම සභාගත කරනවා දිස්ත්‍රික් වශයෙන් ගරු කතානායකතුමනි. ඊට අමතරව අනිකුත් දර්ශකය තමයි මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි ඉන්ඩිකේටර් බහුමාන දරිද්‍රතා දර්ශකය. බහුමාන දරිද්‍රතා දර්ශකය සඳහා ප්‍රධාන වශයෙන් මිනුම් 3ක් සහ අනු දර්ශක 10ක් භාවිතයට ගන්නවා කරු කතානායකතුමනි. ප්‍රධාන දර්ශක විදිහට භාවිතා කරන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ජීවන තත්ත්වය, ජීවන තත්ත්වයේ යටතේ නිවාසවල ස්වභාවය, සනීප ආරක්ෂාව, පානීය ජලය, ආහාර පිසීමට පිරිසුදු ඉන්ධන, වත්කම් සහ මූලික පහසුකම් සලකා බලනවා. සෞඛ්‍ය යටතේ නිදන්ගත රෝග, සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය සලකලා බලනවා. අධ්‍යාපනයේ යටතේ පාසල් යන කාලය සහ පාසල් යන ප්‍රමාණය පිළිබඳව සලකිල්ලට ලක් කරනු ලබනවා. ප්‍රශ්න අංක 4 දුප්පත්කම ජාතිඝාතයට ඇති කරන බලපෑම් පිළිබඳව අධ්‍යයනයන් ගණනාවක් සිදු කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. රජයේ නිල වශයෙන් අධ්‍යයන සිදු කරන්නේ වසර 3කට වරක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය. ඊට අමතරව වාර්ෂිකව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා ඉදිරිපත් කරනවා. ඒ හරහා විශේෂයෙන්ම ඉතුරුම් පහත වැටීම් සහ රජයේ සුභසාධන වියදම් ඉහළ යාම ජාතික ආර්ථිකයට මොන විදිහට බලපානවද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඊට අමතරව අද මෑත කාලීනව සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් විශේෂයෙන්ම බහුමාන දරිද්‍රතා විශ්ලේෂණයක් සිදු කරනවා. ඒ අනුව දිළිඳුකම නිසා ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට වෙන දායකත්වය එයින් අගයන් සහ පිරිස පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරනු ලබනවා. ඉතත් අමතරව ජාතික කම සම්පාදන දෙපාර්තමේන්තුව අධ්‍යයන සිදු කරනවා විශේෂයෙන්ම ජාතික සංවර්ධන සැලසුම් සඳහා භාවිත කිරීමට මේට අමතරව විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනත් අපේ රටේ දිළිඳුකම පිළිබඳව විවිධ අධ්‍යයන වරින් වර සිදු කරනවා විශේෂයෙන්ම ලෝක බැංකුව අප්‍රේල් මාසයේදීත් මේ පිළිබඳව අප්ඩේට් එකක් ඉදිරිපත් කරනු ලැබුවා දුප්පත්කමෙන් ජනතාව මුදවා ගැනීම සඳහා දැන්ට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ ආදායම් වැඩි කර ගැනීමේ වැඩසටහන් පිළිබඳව අහන්නේ කරු කතානායකතුමනි ඊළඟ ප්‍රශ්නයේදී සමාජ ආරක්ෂණ වැඩසටහන් යටතේ සමාජ සුබසාධක විශේෂයෙන්ම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කරනවා ඊට අමතරව ගාමී සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජාසය බලගැනීමේ අමාත්‍යාංශය යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත තැනැත්තන් සහ විශේෂයෙන්ම වැඩිහිටි පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් අවිධිමත් ක්ෂේත්‍රයේ නිරත වන අයට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා ඒ සමාජ ආරක්ෂණ යටතේ. මීට අමතරව රේකී අමාත්‍යාංශ යටතේ මගින් විවිධ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ආදායම් වැඩි කර ගැනීම සඳහා විශේෂයෙන්ම මේ වෙනකොට සමුද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභී පවුල් සවිබල ගැනීම සඳහා පස්වදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ අපේ භාණ්ඩාගාර අයවැය අරමුදල් භාවිතා කරලා ඒ සවිබල ගැනීමේ වැඩසටහනේ කොටස් පහක් තියෙනවා. සමාජ ආරක්ෂණය, පුහුණුව හා උපදේශනය, ජීවනෝපාය ප්‍රවර්ධනය, මනෝ සමාජයේ සවිබල ගැනීම, මූල්‍ය අන්තර්කරණය කියන අංශ පහ තමයි ඒ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපේ ජාතික වශයෙන් දිනුදු බව තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා මේ වර්ෂයේදී ප්‍රජාශක්ති දිනුදුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ විදිහට ඒ වැඩසටහන යටතේ විශේෂයෙන්ම ප්‍රජා මට්ටමේ ප්‍රජාව සවිබල ගැනීමත් ආදායම් උත්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කරලා තිබෙනවා. හයවෙනි ප්‍රශ්නය අහන්නේ දුප්පත්කම වැනි බරපතල ජාතික ගැටලුවක් සඳහා රජයේ ගන්න ජාතික ගැටලුවක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පිළිගන්නේද කියන එක. ඔව්, විශේෂයෙන්ම ඊට පස්සේ අහනවා හත්වෙනි ප්‍රශ්නේ ප්‍රතිපත්තිය සකස් කර තිබේද කියලා. ඔව්, විශේෂයෙන්ම ජාතික තිරසර සංවර්ධන ඉලක්ක පදනම් කරගෙන 2024 වසරේදී ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා. එම ප්‍රතිපත්තිය මත පිහිදලා 2025 වසරේදී 2025-2035 දක්වා වසර 10ක උපාය මාර්ග සැලැස්මක් සකස් කරලා තියෙනවා. එහි අංග මොනවද කියලා අහලා තියෙනවා. ඒ උපාය මාර්ග සැලැස්මේ ප්‍රධාන අංග කිහිපයක් තිබෙනවා. එකක් තමයි සමාජ සහනාධාර, දෙවෙනි එක සමාජ රැකවරණය, තුන සමාජ සමාජ රක්ෂණය සෝෂල් ඉන්සූරස් කියන එක, අවසාන එක සම වෙළඳ පොළ හා පළදායි ඇතුළත් කිරීම. මේ පිළිබඳව විස්තර මම සමාජගත කරනවා ගරු කතානායකතුමනි. ඊට අමතරව සභාගත කරන සමාජය. ඊට අමතරව ප්‍රජාශක්තිය දිනුදුව තුරන් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන කුළුණු හයක් තියෙනවා. සමාජ පරිසරය, ආහාර සුරක්ෂිතතාවය, මානව සම්පත් සංවර්ධනය, සැපයුම් ජාල සංවර්ධනය, රැකවරණය, නිෂ්පාදන ආර්ථිකය. අටවෙනි ප්‍රශ්නය අහන්නේ දුප්පත්කමින් වඩාත් බලපෑමට ලක්වී ඇති කණ්ඩායම් හඳුනාගෙන තිබේද සහ එම කණ්ඩායම් සංඛ්‍යාත්මකව දැනට මම කලින් කිව්වා වගේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ විසින් කණ්ඩායම් තුනක් දුප්පත් විදියට හඳුනගෙන තියෙනවා. අන්ත දිළිඳු විදියට පවුල් 420,471ක්, දිළිඳු විදියට පවුල් 847,347ක්, අවදානමට ලක් වූ විදියට පවුල් 428,025ක්, ඒ අනුව සමස්තය 1,695,843ක් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව විශේෂ තත්ත්වයන් යටතේ ආබාසයිත පුජ්‍යලීන් 171,957කුත්, ඒ වගේම වැඩිහිටි පුජ්‍යලීන් 945,099කුත්, වකුගඩු රෝගීන් 53,044 දෙනෙකුත්, අඩු ආදායම් ලාභී පවුල්වල සුබසාධන වැඩසටහන් අවශ්‍ය දුප්පත් පුජ්‍යලීන් විදියට හඳුනාගෙන තිබෙනවා. එහි එකතුව පුජ්‍යලීන් 1,70,141යි. මේ පුජ්‍යලීන් සඳහා සමානව සැලකීම සඳහා රජයේ යොදිත වැඩසටහන මම කලින් සඳහන් කළා විදිහට එකක් තමයි සමාජ ආරක්ෂණය. මං පිළිතුරු අංක පහ පහ එකට ඒ පිළිබඳව ඉදිරිපත් කරා. දෙවෙනි එක සමාජ සුබසාධනයේ පිළිතුරු අංක පහ එක එක හා අංක අට යටතේ මං ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. තුන්වෙනි එක සමාජ සයිබල ගැන්වීම. ඒක මම කිව්වා කලිනොත් පවුල් මට්ටමින් සමාජ සයිබල ගැන්වීම ආකාර පහකින් සිද්ධ වෙනවා. ඊට අමතරව ප්‍රජා මට්ටමින් ප්‍රජාව සයිබල ගැන්වීමේ ක්‍රියාවලියක් විශේෂයෙන්ම ගාමි සංවර්ධන කාර්යාංශය මගින් සිදු කරනු ලබනවා. අවසාන ප්‍රශ්නයේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා රජයේ කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග. කෙටි කාලීන විශේෂයෙන්ම මූල්‍ය සහනාධාර හා සමාජ ආරක්ෂණ කලිනොත් සඳහන් කළ වගේ අස්වැසුම වැඩිහිටි ආබාධිත වකුගඩු වැනි දීමනා ලබා දීම සහ ඊළඟට ආහාර හා පෝෂණ ආරක්ෂාව මිල ස්ථායීකරණ හා සහනාධාර වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ස්වභාවික විපත් වැනි අවස්ථාවලදී යම් යම් සහන උදාහරණයක් විදිහට දිත්තා සොලිකුණාටුවෙන් පස්සේ රුපියල් බිලියන 500ක වැඩසටහනක්, ඒ වගේම මැදපෙරදිග යුද්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වය හරහා සහන සැලසීම සඳහා රුපියල් බිලියන 100ක වැඩසටහනක් මේනකොට ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අපි විශේෂයෙන්ම අදහස් කරන්නේ ප්‍රජාව සයිබල ගැන්වීම තමයි මේකට තියෙන එකම ක්‍රියාමාර්ගය. යනුව බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් විදිහට මම කලින් සඳහන් කළ විදිහට විශේෂයෙන්ම සමුදි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පස් ආකාරයක පවුල් සයිබල ගැන්වීමේ වැඩසටහනකුත් ප්‍රජාශක්තියේ දින්දෝකම තුරන් කිරීමේ වැඩසටහනට අපි මේ වෙනකොට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් 16,351ක් බඳවගෙන තියෙනවා. ප්‍රජා සයිබල ගැන්වීමේ නිලධාරීන් කියලා මේ හැය හරහා ප්‍රජාව සමස්තයක් වශයෙන් සයිබල ගැන්වීම තමයි අපේ දිගු කාලීන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය වෙන්නේ ගරු කථානායකතුමනි. බොහොම ස්තුතියි.
ගරු විපක්ෂනායකතුමා.
අමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරක් ලබා දීම ගැන. හැබැයි ගරු අමතුමා, මම ඔබතුමා ලබා දුන්නු පිළිතුරේ ගම්ම්‍ය වෙන කරුණු පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මෙච්චර ඛේදවාචකයන් රැසක් වලට මූණ දුන්නු රට පාස්කු ප්‍රහාරය, කොරෝනා, ඒ වගේම බංකොලොත් භාවය, දිත්වා, ඒ වගේම මැද පෙරදිග යුද්ධය, මෙච්චර ඛේදවාචකයන් සිද්ධ වෙලත් ගිය ආණ්ඩුව උනන්දු වෙලත් නැහැ. ආණ්ඩුව බාර ගන්නකොට ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරන්නේ. කනගාටුවට කාරණාව ඔබතුමා ඇත්තටම මේ ආණ්ඩුව බාර ගන්නකොට මේක ක්‍රියාත්මක කරන්න තිබුණා. මොකද ආණ්ඩුව බාර ගන්නකොට ඒතර ඔබතුමාන්ට මේ 2019 සංඛ්‍යාලේඛන මත පදනම් වෙලා දුප්පත්කමක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබතුමා ආණ්ඩුව බාරගත්තේ 2024 ජනාධිපතිවරණයත් මහමැතිවරණයෙන් පසුව. ඔබතුමාලට තිබුණා ඒ දත්ත යාවත්කාලීන කිරීමක් කරන්න. ඉතින් මම අහන්න කැමතියි, දැන් ඔබතුමාලා කොහොමද දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ? ඔබතුමාගේම පිළිතුරෙන් කියනවා 2025 සමීක්ෂණයේ ප්‍රතිඵල මේ එළියට දාන්නේ 2026 ඔක්තෝබර් මාසයේ කියලා. එතකොට මෙතෙක්කල් ඔබතුමාලා ආණ්ඩු කරපු කාලවකවානුව තුල දරිද්‍රතා රේඛාව, පවර්ටි ලයින් එක, මේ සංඛ්‍යාලේඛන ටික එළියට එන්නේ 2026 ඔබතුමා කියන විදිහට ඔක්තෝබර් මාසේ නම් කොහොමද ඔබතුමාලා දරිද්‍රතා රේඛාව මේ පාලනය කරපු අවුරුදු එකහමාරට දෙකට ගණනය කරේ? ඒ වගේම මම අහන්න කැමතියි ඔබතුමාගේ පිළිතුරේ ඔබතුමා කියනවා 2026 මාර්තු මාසේ දරිද්‍රතා රේඛාව 16,690යි කියලා. කොහොමද ඒ ගණනට ඔබතුමා ඒ නිගමනයට එළමෙන්නේ? ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණත් එක්ක දරිද්‍රතා රේඛාව ගණනය කරලා එහි ප්‍රතිඵල එළියට එන්නේ ඔබතුමා කියන ආකාරයටම 2026 ඔක්තෝබර් මාසේ. ඉතින් ඔබතුමාට ගෞරවයෙන් කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම දෙපැත්තකින් නිවැරදි වෙන්නට ඕන. පහුගිය රජයත් 69,00,000කගේ වර්මකින් වගකීම බාර ගන්නකොට භූමියේ සැබෑ තත්ත්වය හොයාගත්තේ නැහැ. 2019 ආදායම් වියදම් සමීක්ෂණය මත පදනම් වෙලා කටයුතු කරේ. ඒක භාගයක් දුරට ගිහිල්ලා ජනාධිපතිවරයෙක් පත් වෙනකොට ඒ ජනාධිපතිවරයාවත් ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් කරේ නැහැ. තමන් බාරගන්නේ දුප්පත්කම පැත්තෙන් මොන වගේ රටක්ද කියන එක අවබෝධ කරගන්න.
ඒ වරදම ඒ අඩුපාඩුම ඔබලත් කරලා තිබෙනවා. 2024 වගකීම බාරගන්නකොට ඔබතුමන්ලා දුප්පත්කම ගැන කතා කරනවා නම් දුප්පත්කම තුරන් කරන්නට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් බහුමාන දුප්පත්කමට විසඳුම් ලබා දෙනවා නම් ඔබතුමලා ඇත්තටම ඒ සංඛ්‍යා ලේඛන ඒ මහ පොළොවේ දත්ත ඒව අවබෝධ කරගෙනයි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම ගෞරවයෙන් ඔබතුමාට කියන්න කැමතියි ඇත්ත වශයෙන්ම අපේ රටේ හරි දත්ත දුප්පත්කම පිළිබඳ දත්ත ඇත්ත වශයෙන්ම ඔබතුමා කියන විදිහටම එළියට එන්නේ නැහැ ඔක්තෝබර් 2026 වෙනකම්. මේක අපේ රටේ තියෙන ලොකු අඩුපාඩුවක්. ඒ නිසා මම යෝජනා කරනවා මේ දුප්පත්කමේ කියන සංඛ්‍යා ලේඛන සකස් කිරීමේ ක්‍රියාවලියට ඔබතුමාගේ අමාත්‍යංශයත් ඒකාබද්ධ වෙලා අඩුම තරමින් වසර දෙකෙන් දෙකට හෝ මේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය ගණනය කිරීම, ගෘහයකට අවශ්‍ය ආහාර සහ ආහාර නොවන වියදම් ගණනය කිරීම, ඒ වගේම දරිද්‍රතා රේඛාව ගණනය කිරීම, මේ කරුණු කාරණා පිළිබඳව මං හිතන්නේ අවුරුදු දෙකකට වරක්වත් මේ ගණනය කිරීම කරන්නට ඕනේ. එහෙම නැත්නම් සමා වෙන්න විනාඩියක්. එහෙම නැත්නම් හැම රජයක්ම කරන්නේ වැරදි දත්ත මත ප්‍රතිපත්ති සකස් කිරීමයි. ඒ වගේම මම අවසාන වශයෙන් ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
අවසාන කාරණා.
ඔබතුමා විනාඩි 5ක්
කරන්න. සද්භාවයෙන් කියන්නේ අවසාන කාරණා. මට තප්පර 15ක් දෙන්න.
පැහැදිලි කර යන විනාඩි 3ක් වම ඔබතුමා විනාඩි 5ක් කරන්න. ගරු අමාත්‍යතුමා ඔබතුමා දැන් ලබා දෙන්න පිළිතුර. බෑ. තප්පර 5 හරි තප්පර 5ක් දෙනවා. ගණන් කරනවා.
ගණන් කරලා ඔබතුමන්ලා විධිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නිර්මාණය කරන්න.
ගරු අමාත්‍යතුමා.
ඒකට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම නිෂ්පාදනය අපනයන
ගරු අමාත්‍යතුමා
මෙන්න මේ යනාදී
ගරු අමාත්‍යතුමා හරි ගරු
අමාත්‍යතුමනි මම එතුමාටත් ගෞරවයෙන් කියන්න කැමතියි ඔබතුමා පරිලෝක ගන්න එපා ඔබතුමා පළවෙනි ප්‍රශ්නේදී ඇහුවේ දුප්පත්කමෙන් පෙළෙන ජනගහනයේ දිස්ත්‍රික්ක වශයෙන් එතකොට මම කිව්වේ ඒකට පිළිතුර වශයෙන් තමයි ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඒ අධ්‍යයනය 2019 ඉඳලා 24 වෙනකනොත් ආණ්ඩුවක් තිබුණා ඒ කාලේ කරලත් නැහැ අපි 25 වසරේ කරලා දැන් ඔක්තෝබර් මාසේ තොරතුරු ඉදිරිපත් කරන්න ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා කියලා ඒ වාර්තාව ඉදිරිපත් වෙනවා 26 ඔක්තෝබර් මේ අවුරුද්දේ හැබැයි අපි 25 කරේ 19 ඉඳලා 24 වෙනකනොත් ආණ්ඩු තිබුණා ගරු කතානායකතුමනි දෙවෙනි එක තමයි ඊළඟට අහනවා මේ දරිද්‍රතා ඔෆිෂියල් පවර්ටි ලයින් එක ගැන මේක හැම මාසයකම ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාසෙන් මාසෙට ඉදිරිපත් කරනවා. ඒ වාර්තා තියෙනවා. ඒක ඉන්ටර්නෙට් එකේ ඕන කරලා ඒ තොරතුරු තමයි මම මේ ඉදිරිපත් කරේ. ඒ තොරතුරු වල කිසිම මම ඒවා මේ සභාගත කරලා තියෙනවා. ඒ තොරතුරු එහෙමම තියෙනවා හැම මාසයකම ඉදිරිපත් කරනවා. ඒ තොරතුරු අනුව තමයි මම කිව්වේ ජාතික දරිද්‍රතා රේඛාව 16690ක් කියලා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට තියෙන උදාහරණයක් විදිහට කොළඹ 18000යි අඩුම තියෙන්නේ 15958 මොණ්ඩාගල. ඒ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට හැම මාසයකම ගණනය කරනවා මේ තොරතුරු අපිට තිබෙනවා. ඊට අමතරවත් ගත්තොත් ලෝක බැංකුව ඔබතුමා නිතරම කියන ලෝක බැංකුව අධ්‍යයනය කරා 2024 ඒකේ අනුව දුප්පත්කම 124.8% විදියට ගණනය කරා 25ක් කියලා කිව්වොත් දැන් ඒගොල්ලෝ මේ අප්‍රේල් මාසේ මේ ආපහු ඒගොල්ලෝ අප්ඩේට් කරලා තියෙනවා දැන් 126.1යි. ඒතොර අඩු වෙලා තියෙනවා 100 ගත්තොත් එහෙම දල වශයෙන් ගත්තොත් ජනගහනයේ මිලියන 2.2ක් විදියට ගත්තොත් 2024දී 125ක් ගත්තොත් මිලියන 5.5යි. දැන් ලෝක බැංකුවම මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ 2026 අප්‍රේල් මාසේ 126.1යි 120ක් විදියට ගත්තොත් මිලියන 4.1යි මිලියන 1.1ක අඩුවීමක් තියෙනවා පහුගිය වසර දෙක එකමාරක දෙකක අතරේ තුල. ඉතින් මේ දත්ත තියෙනවා මේවා පාවිච්චි කරලා තමයි අපි දිරිඳුගම තුරන් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ප්‍රධාන වැඩ කටයුතුදී ආරම්භ ද යෝජනා
වරප්‍රසාද ප්‍රශ්නයක් මේ තුන්වෙනි දවස අඟහරුවාද බදාදා අද බ්‍රහස්පතින්ද මම මගේ උදේ වැඩ කටයුතු ටික සියල්ල පැත්තකින් දාලා කරුණු 19ක් මම ඔබතුමාට ඉදිරිපත් කරලා තියෙනවා මේක සම්බන්ධව මේක දැන් අද මට ලිපියක් කියලා තියෙනවා විනාඩියක්
ගරු මන්ත්‍රීතුමාව ඔබතුමාට ලිපිය ලැබිලා තියෙන්නේ මගේ අනුදරුම මත ලේකම් මණ්ඩල විසින් සකස් කරන ලද ලිපිය ඒ අනුව 118(2)(අ) යටතේ කතානායක සෑයමේකට පත් වෙන්නේ නැනම් බැලූ බැල්මට සෑයමේකට පත් වෙන නම් පමණක් විතරයි ඔබතුමාට ඉදිරිපත් කිරීම ලබා දීමට පුළුවන්නේ ඒ අනුව ඔබගේ යොමු කරලා තියෙන වරප්‍රසාද ප්‍රශ්නය බැලූ බැල්මට සෑයමේකට පත් වීමට නොහැකි ඒ නිසා ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය පොයින්ට් බෝඩ් එකක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා ඔව් ඔබතුමාට පුළුවන්
ඔබතුමා
ගත කරන්නේ
ගරු සභානායක ගරු මන්ත්‍රීතුමා කතානායකර සෑමිකට පත් වෙන්න පුළුවන් කියන කාරණාව තමයි තියෙන ඉඳන් ඔබට ඔබගේ කතානායකවරයා සෑමිකට පත් වෙන්නේ ගරු දායසිරි ජයසිරි මන්ත්‍රීතුමා ඔබතුමා කතානායකවරයා ඔව්
එහෙනම් ඔබතුමා ලස්සන දෙන්න
ඔබතුමා මගේ දැනුවත් පිට තමා ලේකම්තුමිය මම සිල් දෙනාට පස්සම් කරන්නේ ගරු සභානායකතුමා
කතානායකතුමනි ඇත්තටම මේ මේ ප්‍රශ්නෙට වග කියන්න ඕනේ මේ විපක්ෂ නායකතුමයි චාමර සම්පත් මන්ත්‍රීතුමයි දැන් සාමාන්‍යයෙන් මෛදිනේට මෙතුමා මේ නැටුම් සම්දර්ශනයක් පවත්වනවා දැන් මේ සැරේ මෛදිනේට මෙතුමා ආරාධනා කළත් නැහැ නැටුම් සම්දර්ශනයට චාමර
මන්ත්‍රීතුමා ඔබතුමාට අදාළ නැහැ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා ප්‍රධාන වැඩ කටයුතු යෝජනා
ගරු කතා නැති මම මේ මෙතුමා ගැන කිව්වේ නේ
ඔබතුමා
ඔයාට රීලා නැටුත් හරි හරි අපරාධ මම හරි තොප්පිය දාගන්න එපා හරි ඒ නිසා ගරු කතානායකතුමනි මම පළවෙනි යෝජනා පිළිබඳව නම් දීම තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 3 4 සහ 5 දරන විෂයන් පිළිබඳ වැඩ දින අද වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ඉස්සරණියක 27 විධිවිධානයේ ඉදහස් විය යුතුය.
ස්වභාවිකකද?
හායි.
ගරු විපස්සනායකතුමා ඔබතුමාගේ පොයින්ට් එක.
ගරු කතානායකතුමනි ඔබතුමාගේ විශේෂ අවධානය යොමු වෙන්නට ඕන මේ කාරණාව ගැන මම ඊයේ දවසෙත් මේ ගැන කතා කරා මේකට කිසිම විසඳුමක් ලැබුණේ නැහැ.
ඔබතුමා පොයින්ට් එක.
වශයෙන්ම නැවි ඉන්න මේ කාරණාව ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා
නෑ නෑ ඔබතුමා පොයින්ට් එක නෙමෙයි මේ
කටවල් වහන්න එපා
සභාව පාත්වාගෙන යෑමේ ගරු විපක්ෂනායකතුමා ඔබතුමා ගරු විපක්ෂනායකතුමා සභාව පාත්වාගෙන යෑමේදී තියෙන ක්‍රමවේදයේ යම් කිසි අවුලක් තියෙනවා නම් තමයි ඔබතුමාට කතා කරන්නේ හරි ඔබතුමා කතා
කරන්නේ
අවසාන දවසේ අවසාන ලබා දීලා තියෙනවා
ගරු කතානායකතුමනි මස්කෙලිය මොක්කා ස්ටේට් එකේ නුවරඑළිය ඩෙල්මා ස්ටේට්
එකේ
වතු ප්‍රජාව
ගරු විපක්ෂ නායකතුමාගේ පොයින්ට් බෝඩයක් නෙවෙයි ගරු සභානායකතුමා ඔබතුමා
දෙවිලි
යෝජනා ඉදිරිපත් කරන්න
ප්‍රශ්නයක් නම් හදිසි ප්‍රශ්නයක් නම් එතුමලට 27-2 ඉදිරිපත් කරන්න තිබුණා ඒ වගේම අතුරු ප්‍රශ්න වලදී ඉදිරිපත් කරන්න තිබුණා දැන් විවාදයක් තිබෙනවා ඒ නෑ දැන්
ගරු
ඒක ප්‍රශ්නයක් නෑ ඒක ප්‍රශ්නයක් නමුත් නෑ ගරු කතානායකතුමනි
ගරු
වතු
කතානායකතුමා ඔබතුමා
නෑ අපි මේ රටේ හැම ජනතාව ගැනම වග කියනවා දැන් තියෙනවා පාර්ලිමේන්තුවේ අවස්ථාවක් හොඳද එහෙනම් ඔබතුමාලා
මේක පොයින්ට් ඔෆ් ඕඩරයක් නෙවෙයි
පොයින්ට්
ඔෆ් ඕඩරයක් නෙවෙයි මේ ඔබතුමාලා පොයින්ට් ඔෆ් ඕඩරයක් කියන එක දැනන්නෙත් නෑනි මේක විදියට
අපි බලනවා
ගරු සභානායකතුමා ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න
ඒ නිසා කතානායකතුමනි මේගොල්ලෝ මේ සල්ලිත්
පාඩි
වැඩි කරන්න එපා කියපු කට්ටිය මේ මන්ත්‍රීතුමා පාඩි වැඩි කරන්න එපා කියපු කට්ටිය මේ මලයක ජනතාවට මොකද මේගොල්ලෝ ගිහිල්ලා අල්ලාස් කොමිසමේ පැමිණිලි කරා අල්ලාස් කොමිසමේ පැමිණිලි කරා සජිත් ප්‍රේමදාසල ගිහිල්ලා වතුකර කම්කරුවන්ට පාඩි වැඩි කරන්න
කියලා
මනෝගණීෂන් මන්ත්‍රීතුමා ඔබතුමා මේගොල්ලොත් එක්ක නෙමෙයි ඔබතුමා අපිත් එක්ක ඉන්න ඕන
ගරු
සභානායකතුමනි දෙවැනි යෝජනාව පාර්ලිමේන්තුවේ ඉස්සරණියක 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට 12:30 දක්වාද අපරභාග 1:00 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය අපරභාග 5:30ට කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය
සභාවේකද
ආයි
ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ඉස්සරණියක 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද 2026 මැයි 8 සිකුරාදා රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 11:35 සිට 5:30 දක්වා විය යුතුය අපරභාග 5:30ට කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය
සභාව එකඟද
ආයි
පාර්ලිමේන්තු සභානායකතුමා
ගරු කතානායකතුමනි අද දින විසර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2026 මැයි 8 සිකුරාදා පූර්වභාග 11:35 වනතෙ කල් තැබිය යුතුය යෝජනා කර
සභාව එකඟද
ආයි
ගරු එම් ඒ එම් තාහිර් මාතා 50 කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ අවසරය. ගරු තාහිර් මන්ත්‍රීතුමා. ගරු විපක්ෂනායකතුමා ඔබතුමා පෙර පොයින්ට් පෝඩ් එක නම් ඒක වැරදි. ගරු තාහිර් මන්ත්‍රී ඔබතුමා ඉදිරිපත් කරන්න.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සවානායර් අවර්ගලේ. நான் மாஸ் மன்றம் என்ற ஒரு அமைப்பை கூட்டிணைத்தல் எனும் சட்டமூலத்தை சபைக்கு சமர்ப்பிக்கின்றேன்
යෝජනා විස්තර කිරීමට යෝජනා විස්තර කිරීමට ගරු අර්ජුන මන්ත්‍රීතුමා කතානායකතුමා යෝජනා විස්තර කරනවා ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 සිට 3 දක්වා ජාතික ගමනාගමන කොමිෂන් සභා 50 යටතේ නියෝග අනුමත කිරීමට මෝටර රථ මෝටර ප්‍රවාහ වාහන 50 යටතේ නියෝග අනුමත කිරීමට ආගමිකහා විගාමික 50 යටතේ නියෝග අනුමත කිරීමට ගරු සභානායකතුමා
ඔය ගරු කතානායකතුමනි අදදී
ගරු විපක්ෂනායකතුමා ඔබතුමා පොයින්ට් එක
ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 90 එක මන්ත්‍රීවරයෙකුට තවත් මන්ත්‍රීවරයෙක් පිළිබඳව අයුතු ආකාරයට ඒ පුද්ගලයා ඉදිරිපත් කරන දේ විවේචනය කරන්නට බෑ. ඒ නිසා ඒක මත
මම කියන්නේ පුද්ගලයෙක් නම් කරන්නේ
නැහැ නේ. නෑ මේ බිම රත්නායක මහතුතුමා මගේ නම සඳහන්
කරා. ඔබතුමාගේ
මට කතා කරන්න අවස්ථාව දෙන්න.
ඔබතුමා කතා කරන්න.
කතා කරන්න අවස්ථාව දෙන්න.
ඔබතුමා කතා කරන්න.
බිමල් රත්නායක ඇමතිවරයා ප්‍රකාශ කරා වතු ශේෂ්ත්‍රයේ ප්‍රජාවට වැඩි කරපු ඒ වැටුප් වේතන වලට විරුද්ධව මම අල්ලස් කොමිසමට ගියයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක්. ඒක සම්පූර්ණයෙන්ම බරුවක්. ඒක සම්පූර්ණ බරුවක්.
ඔබතුමා
ඒක සම්පූර්ණ බරුවක්. ඒක ඉල්ලාස් කරගන්න කියලා.
ගරු
ඒක ඉල්ලාස් කරගන්න.
සභානායකතුමා.
ගරු කතානායකතුමනි මම ඊට පැහැදිලිව කියනවා මේගොල්ලන් සහමුලින්ම විරුද්ධ වුණා වතුකම්කරු ජනතාවට වැටුප් වැඩි කරනවට මෙතුමගේ මන්ත්‍රීවරියක් මෙතුමගේ පක්ෂේ මන්ත්‍රීවරියක් ගිහිල්ලා පැමිණිලි කරා මෙතුමා පක්ෂනායක වශයෙන් අඩු ගන්න එක ඉල්ලාස් කරගත්තනේ ඔයා ඉස්සල් එකට කනගාටුව ප්‍රකාශ කරන්න. ගරු කතානායකතුමනි ඒ නිසා